මිලකට අජිත් මාන පෙරමන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා. අද ගරු මුලසෙන්තුර මන්ත්‍රීතුමනි තර්කයක් නැහැ. අපිට විදුලි බලය අනිවාර්යයෙන්ම තියෙන ප්‍රමාණය මදි. අපේ රට සාමාන්‍ය විදියට යන්නත් අපි ගොඩක් ප්‍රමාදයි. අපිට විදුලි බලාගාර විදුලි නිෂ්පාදන අවශ්‍යයි කියන ගැන තර්කයක් කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකදී තියෙන ප්‍රශ්නය මේ ටෙන්ඩර් වලින් තොරව විදුලිය ගන්න කියන එකද නැත්නම් ටෙන්ඩර් කිරීමද කියන එක තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. නමුත් ටෙන්ඩර් නොකරා කියන එකෙන් වෙන්නේ තවත් අපිට විදුලිය ගන්න පුළුවන් වෙනවද නැත්නම් මිල වැඩි වෙනවද කියන එක තමයි නැත්නම් වංචා දූෂණ මේ රටේ වැඩි වෙනවද කියන එක තමයි අපි මේ කතා කරන්නේ. මෙතන ආයෝජකයෙ කොච්චර ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාවටම දුන්නත් කමකුත් නැහැ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ තරගකාරී මිල ගණන් යටතේ මේක දෙන්න ඕනේ. ඉන්දියාව අල්ලපු රටේ තියෙනවා කියලා ඉන්දියාවට මේක තියෙන දේවල් කුණුකොල්ලට දෙන්න ඒ මිනිස්සුත් ලෑස්තිත් නෑ. අපි සමහර ඒ මිනිස්සු මේක කුණුකොල්ලට ගන්නව නෙමෙයි, මේ කොමිස් මුදල් අරගෙන සල්ලි අරගෙන දෙන්න හදන්නේ. ඉන්දියාවට තියෙන වටිනාකම ටෙන්ඩර් කරලා 갖තනම් ඉන්දියාවෙන් කියයි ගාන කීයද කියලා. නමුත් මේ කරන්නේ මොකද්ද? මේ කතා කරන්නේ පුනර්ජීවන බලශක්තිය ගැන, රිනියබල් එනර්ජි ගැන කතා කරනවා. හරි ලාභයි මෙහෙමයි කියලා. හැබැයි ව්‍යවස්ථාවේ විවෘත කරන්නේ මොකද්ද? සියලුම දේට. දැන් කතා කරලා කියනවා තාප විදුලි බලාගාර වලින් වැඩි මිලට විදුලිය ගන්නවා කියලා. වැරදි. ඇයි එහෙනම් මේ ටෙන්ඩර් කරනවා කියන නීතිය තියෙද්දිත් ඒ වේ රිංගලා එදා තාප විදුලි බලාගාරයට වැඩියෙන් ගෙව්වනම් මේ නීතිය අයින් කළාම ටෙන්ඩර් කරන්න ඕනේ නැහැ කියලා කිව්වහම කොහොම රිංගයිද? පින්නුන් අර පණිවිඩ ලෙවුන්ට ඉනිවම් බැඳා වගේ. මේ රට අද වර්තමානයේ අපි ලයිට් නැතුව තියෙන්නේ විදුලිය කපන්නේ ඇයි? ඇතිවෙන්නේ විදුලි බලාගාර අපිට තියෙන වර්තමාන තත්ත්වය අනුව මේ වහින කාලෙදි ඇතිවෙන්නේ අපිට තියෙනවා. හැබැයි මම කියන්නේ නැහැ මේක ඇති කියලා. අපේ අනාගතේ නේක මදි. අපි දැම්මම ලෑස්ති වෙන්න ඕනේ. විදුලි බලාගාරයක් එක දවසින් හදන්න බෑ. හැබැයි ඇයි මේ වෙලා තියෙන්නේ? ඩොලර් නැතිකමනේ ප්‍රශ්නේ. ඩොලර් තිබ්බනම් අද ලයිට් කැපෙන්නේ නැහැ. මේ මේ වහින කාලේ මේ යලාස පිරලා තියෙන වෙලාවේ ලයිට් කැපෙන්නේ නැහැ ඩොලර් තිබ්බනම්. ඩොලර් නැති උනේ ඇයි? මේ වගේ වංචා දූෂණ කරලා නේද? මේ වගේ වංචා දූෂණ සිදුවෙච්ච හින්දා නේද? ටෙන්ඩර් නැතුව මේ රටේ ව්‍යාපාර ක්‍රියාත්මක වුණා හින්දා නේද? අපේ රටේ ජනතාව මෙච්චර දුක් විඳිද්දි අපි අද නීති සම්බාධනය කරන්න ඔය රාජ්‍ය මුදල් ආරක්ෂා කරන පරිදි අපි ඒකට වැඩිතල දෙන්න ඕනේ. නිදහස දෙන්න ගිහිල්ලා ටෙන්ඩර් වලින් තොරව තරංකාරී ටෙන්ඩර් වලින් තොරව ව්‍යාපාර ක්‍රියාත්මක කරලා වරායක් හැදුවා. වරාය ආපහු දෙන්න ගියාම වරාය ගන්නට විකුණ ගන්න බැරුව ගියා. දී ගන්න බැරුව ගියා. ඒක මාළුනා. එතන පේනවා මේ වංචා දූෂණ මේ රටේ ඇති වෙලා තියෙනවා කියලා. ඩොලර් හිගයක් ඇති වෙලා තියන්නේ ඇයි? මේ රටේ තිබිච්ච ඩොලර් වලට මොකද වුනේ? අද ඩොලර් විතරක් නෙමෙයි මේ රටේ රුපියල් හිගයක් ඇති වෙලා. අගමැතිතුමා කියනවා පඩි ගෙවන්න විදිහක් නැහැ. මුදල් අච්චු ගහන්න ඕනේ කියලා. එහෙනම් රුපියලුත් නැහැ මේ රට ඇතුලේ මුදල් අච්චු ගහන්න වෙලා තියෙනවා. එහෙමනම් අපි අද නීති සම්මත කරද්දි පනත් කැටුම් කත් කරද්දි අපි හිතන්න ඕනේ මේ රටේ මුදල් ආරක්ෂා කරගන්න ඕනේ. මේ රටේ මෙච්චර කල් මිනිස්සු වංචා කළා. දේශපාලඥයෝ නිලධාරීන්ට බැන්නට දේශපාලඥයගේ මැදිහත් වීම තුළ රාජ්‍ය නිලධාරී එකතු වීම තුළ මේ රටේ රාජ්‍ය මුදල් වංචා කළා. ඒක ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. එහෙමනම් අද නීතිය පාස් කරගන්න ඕනේ. මේ රාජ්‍ය මුදල් කොහොමද රටේ මුදල් කොහොමද ආරක්ෂා කරගන්න කියන එක තුල අද මේක වක්කඩ කඩුව වගේ ඇරලා දැම්මහම ටෙන්ඩර් නැතුව ඕන තරම් විදුලි බලාගාර හදන්න පුළුවන් විදුලිය දෙන්න පුළුවන් කිව්වම විදුලි මුල කොහෙ ගිහිල්ලා නවතීද? එතන එක එකනට ඕන ඕන විදිහට ගන්න පුළුවන්නේ ෆීඩින් ටැරිෆ් කමිටුවෙන් තීරණය කරනවා කියන මිල. ඔය මිල දේශපාලනේ ඔය කමිටුව දේශපාලනේ යට වෙන්නේ නැද්ද? ඔක ස්වාධීන කමිටුවක්ද? ඔකට පත් කරන්නේ සමාජිකයන් දේශ නිදහස ස්වාධීනවද? නැහනේ. එහෙනම් මේව ගැන හිතන්න ඕනේ. ඒ හින්දා මම කියනවා ඒ විතරක් නෙමෙයි. දැන් බලන්න මේ ආණ්ඩුව ආපු වෙලේ ඉඳන් කරපු දේ මොකද්ද කියලා. රසායන පොර නීතියක් ගෙනාවා. රසායන පොර තහනම් කරා. උගත් නිලධාරීන් කියන්න පටන් ගත්තා. අර බුද්ධි මාර්මේ වගේ මහාචාර්යවරු කිව්වා මේක කරන්න බෑ කියලා. ඒ මිනිස්සුන්ට මේ රසායන පොර මාෆියාවට එක්ක වෙච්ච මිනිස්සුයි බුසත් ගොස් කිව්වා. රස්සාවෙන් එළියට දැම්මා. මේ රසායන පොර නැතුව බැහැ කියපු එක අදාහන්ඩුව කෙනා අපිට වැරදුනා කියලා දකුල ගන්නවා තීන්දුව. ඊට පස්සේ වෛද්‍යවරු එතකොට උගතුන්ට දුන්න තැන මොකද්ද මේ ආණ්ඩුව? තමුන්ට ඕන දේ කරන්න ගියා මිසක් දැන උගත් මිනිස්සුන්ගේ තීන්දුව තීරණ වලට උපදෙස් වලට ආණ්ඩුව හිතුවද? බැලුවද? ඊට පස්සේ කොවිඩ් ව්‍යසනයක් කෙටියෙන් බේරගන්න තිබිච්ච කොවිඩ් ප්‍රශ්නේ මොනවද කළේ? වෛද්‍යවරු කියන ප්‍රශ්නෙට වෛද්‍යවරු කියන විදිහට උත්තර දුන්නද? වෛද්‍යවරු කියන විදිහට හැසිරුවද? නෑ. පැණිය බීලා පෙන්නුව සෞඛ්‍ය අමාත්‍ය ගිහිල්ලා කාළියම්මගේ පැණිය බීලා පෙන්නුව. වෛද්‍යවරු කිව්වම ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕනි මේකට ප්‍රතිකාර ගන්න ඕනි කම නෑ. කාළියම්මගේ පැණිය බීලා පෙන්නුවා. එහෙම කියපු වෛද්‍යවරුන් එළියට දැම්මා. කොවිඩ් කමිටුවෙන් කී දෙනෙක් වෛද්‍යවරු ඉල්ලා අස්සලා ගියාද මේක අපිට කරන්න බෑ කියලා? කොයි කීදෙන කියද උගතුන්ට දැන උගත් හිතන්න එපා මේ දේශපාලකය වුණා කියලා රටේ මේ පාලනය කරා කියලා ඇමතිකම් ගත්තා කියලා මේ වෘත්තිය දන්නවා කියලා වෛද්‍ය ඊට පස්සේ මොනවද කළේ මුට්ටි ගිහිල්ලා ඩකට දැම්මා මේකෙන් හරියනවා කියලා වෛද්‍යරුන්ගේ මතය ඒ උගත්කම පැත්තකට දාලා අද මොනවද කියන්නේ අද කියනවා ඉංජිනේරුවෝ මේ පුනර්ජීවන බලශක්තියට විරුද්ධයි කියලා බොරුනේ මේව අහන්න ඒ සෞඛ්‍ය සේවය කිව්වහම වෛද්‍යරුවෝ එතන ඉන්නවා සෞඛ්‍ය සේවයක් නැහැ වෛද්‍යරුවෝ නැතුව විදුලි බල බණ්ඩලේ නැහැ ඉංජිනේරුවෝ නැතුව මතක තියාගන්න එහෙමනම් ඒ අය කියන දේ කන් දෙන්න පෝරෝල්ට වෙලා මේ රටේ ආහාර හිගයකට මග පෙන්වුවා මගේ කොවිඩ් වල ඉන්න වෛද්‍යරු මතේ බැහැර දාලා කොවිඩ් ප්‍රශ්නේ මේ රටේ මුදල් නැති කරගත්තා වගේ 15,000කට වැඩි පිරිසක් මේ රටේ මැරුවා වගේ මේ විදුලි බල ප්‍රශ්නයත් මෙහෙම විසඳන්න ලෑස්ති වෙන්න එපා ඉංජිනේරුවෝ කියන දේට කන් දෙන්න කන් දීලා එක අහන්න මොකද්ද මේක තියෙන තේරුව කියලා හැමදේම දන්නවා කියන්න එපා දැන් කියනවා පෙන්නන්නේ විදුලි බල ප්‍රශ්න දැන් දැන් පහුගිය දවස්වල යුගදානෝ බලාගාරය දුන්නා දීලා මොකද්ද උනේ හරියද ඇමතිවරයා දන්නේ නැහැ ඉතින් මෙහෙම නීති තියෙද්දිත් ව්‍යවස්ථාවේ මෙහෙම බාධක තියෙද්දිත් මෙහෙම කරන රටක එතකොට යුගදානෝ බලාගාරය දුන්නා මේ එතකොට මේ වගේ රටක මෙහෙම තියෙද්දිත් තව මේ මේක තියෙන ව්‍යවස්ථා සංශෝධනය කළා තරංකාරී ටෙන්ඩර් කිරීම නැවැත්වුවොත් එහෙම මේ රටේ කොහොම වෙයිද මේක බලපාන්නේ මේ රටේ ජනතාවට ඒතර එක එක දේශපාලඥයන්ට ඕන විදිහට කමිටුල්පත් කරගෙන ඊට පස්සේ විදුලි බිල මේකයි අරයගෙන් ගන්න මේ ගහනයි මෙයාගෙන් ගන්න මේ ගහනයි කියලා හදාගත්තට පස්සේ මේ බිල ගෙවන්නේ කවුද රටේ ජනතාව ඒ හින්දා අපි කියන්නේ අපි ආයෝජකයන්ට එනවට ලෑස්ති ඒකට කිසිම විරුද්ධතාවයක් නැහැ දැන් බලන්න කොහොමද එහෙනම් මේ පැන්ඩෝරා පේපර් වලින් හෙළිදරව්ුනේ රාජපක්ෂ පවුලේ සල්ලි ඩොලර් ගණන් පිටට තියෙනවා කියලා මේ රටේ මාෆියාවක් උනේ නැත්නම් කාටද මේ දොස් කියන්නේ එතකොට ස්විස් බැංකේ නම දෙනකේ සල්ලි තියෙනවා කියලා මේ රටේ මේ අවුරුද්ද හෙළිදරව් වෙලා තියෙනවා ස්විස් බැංක වල තියෙනවා කියලා මේ රටේ ඩොලර් නැති වෙච්ච වෙලාවේ එහෙනම් කාගෙනද මේ කතා කරන්නේ මේ මෙහෙම රටක අපි මේ වගේ ව්‍යසනයකට පත් වුනහම වංචා දූෂණ වලින් මේ රටේ නැති වෙලා අහිංසක මිනිස්සු ඩීසල් පෝලිං වල පෙට්‍රල් පෝලිං වල ගෑස් පෝලිං වල ඉඳලා දවස් ගණන් ඒවල මැරි වැටිද්දිත් මෙහෙම ආර්ථික අර්බුදයට රට පත් වෙලා තියෙද්දිත් මේගොල්ලෝ ලෑස්ති වෙනවා ටෙන්ඩර් වලින් තොරව ටෙන්ඩර් වලින් තොරව දෙන්න හැබැයි පෙන්වන්නේ අර අක්කා නංගව පෙන්වලා අක්ක දෙන වගේ පෙන්වන්නේ පුනර්ජීවන බලශක්තිය රිනියබල් එනර්ජි හරි ලාභයි කියලා නමුත් දොර අරින්නේ රිනියබල් එනර්ජි වලට විතරද තාප බලාගාර වලට දොර ඇරිනා ඕකෙන් ගල්ලඟුරු බලාගාර වලට දොර ඇරිනා ඕකෙන් පෙන්වන්නේ වෙන එකක් ඒක ජනතාව ජනතාව රවට්ටන්න එපා කියන එක විශේෂයෙන් කියනවා මේ රටේ සල්ලි ආරක්ෂා කරගන්න ඕනේ මේවා විවෘත කිරීම නෙමෙයි අපි හැමෝම ඉන්දියාවට දෙන්න
සමා වෙන්න විනාඩි එකක් ආද
ඕනෑම අයට දෙන්න දුන්නට කමන්නේ තරංකාරී මිල ගණන් යටතේ මේව ලබා දෙන්න නමුත් අපි දන්නවා දැන් ඔබතුමාලා සමහරලාට කියනවා පොඩි බලාගාර තියෙනවා හදාගෙන තියලා තමුගේ වත්තේ ඒවට දෙන්න ඕනේ කියලා හැබැයි ඒක පිළිගන්නවා ප්‍රශ්නයක් නැහැ අපිට ඒකට දෙන්න අවස්ථාව ඒ කියන්නේ ඒකයි අපි කිව්වේ මෙගාවොට් 10ට වඩා අඩු ඒවට මේ නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ ඒ ඇටි අවස්ථාව දෙන්න හැබැයි ඒ යම් මිල ගණන් ක්‍රමවේදයක් තුල ඒවට අවස්ථාව දෙන්න කියන එක විශේෂයෙන්ම කියනවා ඒ හින්දා අපි විශේෂයෙන්ම තව දුරටත් මේක විරුද්ධයි මේ රටේ විනාශය රටේ හොරකම් කිරීමට පාරවල් හදන්න එපා අපි ඉල්ලා සිටින්නේ අපි අඩු ගන්න ගෝල් ෆේස් එකේ ඉන්න අය කෙනුත් ඉල්ලා හිටියා පුළුවන් නම් මේ රටේ මේ මුදල් වංචාව පිළිබඳව මුදල් වංචාවල් තියෙන කරන්න තියෙන පාරවල් අවහිර කිරීම සඳහා අවශ්‍ය නීති දීති ටික හදා ගන්න මිසක් රට වැටෙන්න වැටෙන්න රට ආර්ථික ප්‍රශ්න එන්න එන්න එක එක අර්බුද පෙන්න ලෑස්ති වෙන්න එපා මේක අර හොරුන්ට තවත් හොරකම් කරන්න පුළුවන් විදිහට අවස්ථාව සලසන්න එපා අද රටේ තියෙන ප්‍රශ්නය මේ රටේ මහජන මුදල් විනාශ කිරීම හොරකම් කිරීම වෙන රටවල් වල තැන්පත් කිරීම මේකයි රටේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ ව්‍යවස්ථාව මේ විදිහට සංශෝධනය කළොත් කිසි ප්‍රශ්නයක් නැතුව බාධාවක් නැතුව එන එන එක එක ගණන් වලට විදුලිය දෙයි. කවුද මේකට බිල ගෙවන්නේ? විදුලිය ගන්න කෙනා නෑ රටේ ජනතාව. ඒක හින්දා පොඩි කෙනෙකුට අවස්ථාව එන්න විදිහට අපිට කමක් නෑ. මෙගාවොට් 10ට වඩා අඩු ඒවා ටෙන්ඩර් කරන්න ඕනේ නෑ දෙන්න. හැබැයි ඒකත් යම් මිල ගන්නක් තුල. එම නිසා ටෙන්ඩර් පටිපාටිය දියුණු රටවල් වල මේක තියෙනවා. දියුණු නැති රටවල් වල තමයි මේ හොරකම් කරන නායක රටවල් වල තමයි මේ ටෙන්ඩර් පටිපාටිය නැති කරන්නේ. ඒ තත්ත්වෙට මේ රට පත් කරන්න එපා කියමින් මම නිනේ.
බොහොම ස්තුතියි. මේ ළඟට WDJ ජිස්සනිව රත්නමන්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
So I thought I am getting 10 minutes.
I'm afraid
I have to be here.
I'm afraid it says only 5 minutes.
Hardly anything I can say. ගරු සභාපතිතුමනි අද වශයෙන්ම මේ පුනර්ජනනීය දිවි බලය සම්බන්ධව අද වචන කීපයක් කතා කරන්න දෙන්න කියලා මම සතුටු වෙනවා මොකද මේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2007 දී මම විදුල බල ඇමතිවරයා වශයෙන් ඉදිරි තමයි අනුමත කරලා ක්‍රියාත්මක කළේ. ඒතකොට එදා මේ පුනර්ජනනීය බලශක්ති ඉපදවන්නන්ගෙන් ඒ බලශක්තිය ලබා ගැනීම සඳහා ගිසුම් වලට ඇතුල් වුණේ පුනර්ජනනීය සුනිත්‍ය බලශක්ති අධිකාරිය. ඒතකොට මේ වැඩපිළිවෙල 2013 වෙනකම්ම ගියා. 2017 වෙනකම්ම ඒගොල්ලෝ බලපත්‍ර නිකුත් කළත් ඒගොල්ලන්ට ගිවිසුම් වලට ඇතුළත් වීමට පුළුවන් කමක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් 2017 දී මම හිතනවා විදුලි බල මණ්ඩලය මේ පනතට සංශෝධනයක් ගෙනල්ලා මේ තරඟකාරී විදිහට මේ විදුලිය ලබා ගන්නට ඕනයි කියන පදනම උඩ මේ වෙනසක් කළා. මේ වෙනස කිරීමෙන් පස්සේ යම්කිසි හොඳක් වුණා නම් අපි බොහොම කැමතියි. අපිට අවශ්‍ය කරන්නේ ඇත්ත වශයෙන්ම පවතින ක්‍රමය වඩා විධිමත්ව රටට බැඩදායි ජනතාවට ප්‍රයෝජනවත් වන වැඩපිළිවෙළක් බවට පත් වෙන. නමුත් අපි බැලුවාම එහෙම දෙයක් නැහැ. සමහර අය දැන් මෙතෙන් චෝදනා කළා මේ සමහර මන්ත්‍රීවරු මේ අල්ලස් ගන්න නැත්නම් හොරකම් කරන්න මේ කරනවා කියලා. මේක පුදුම කතාවක්. මොකද හේතුව අපිට පේනවා බැලු බැල්මට මේ නිබල් මණ්ඩලයේ මේ වැඩපිළිවෙල පටන් ගත්තට පස්සේ යම්කිසි පසුබෑමක් තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය නිපදවීම මේ රටේ උන්නතියට හේතු වෙනවා. මොකද අපිට ඩීසල් නැහැ, ගල් අඟුරු නැහැ, අපිට කිසිම පොසිල් ඉන්ධන ඇත්තේ නැහැ. අපිට තියෙන්නේ මේ පුනර්ජනනීය බලශක්තිය පමණයි. ඒක අපිට තාම හදාගන්න බැරි වුණා. මොකද හැමතැනම තියෙන මේකට බාධාවත්. අපි මේ ඉදිරිපත් කරත් එහෙම නැත්නම් ඉල්ලුම් පත්‍රයක් දැම්මත් බිල්ලුම් පත්‍රය අනුමත කරන්න දැන් යම් යම් බාධාවන් තියෙනවා. ඒ වගේම නොයෙක් අඩුපාඩුකම් පෙන්නලා මේවා ප්‍රතික්ෂේප කරන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම බිල්ලුම් පත්‍ර දාලා මුදල් ගෙවලා මාස ගණන් අවුරුදු ගණන් බලා ඉඳ සිද්ධ වෙලා තියෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් මෙන්න මේ தத்துவය නැති කරන්න කියන එක තමයි අපි අද කියන්නේ. එන්නේ ඒක නිසා මෙතන මේ හොරකම් කරන්න නෙවෙයි. මොකද අපිට පේනවා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒගොල්ලෝ මුත්‍රි සමිතිය හරහා මේකට විරුද්ධව යම් යම් වැඩපිළිවෙළක් අද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බව. එහෙනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඒගොල්ලෝ හදන්නේ මේක පස්සට අදින්න. මේක අසාර්ථක කරන්න. එහෙනම් අසාර්ථක කිරීමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපි දන්නවා මේ ඩීසල් මාෆියාවට. එහෙම නැත්නම් ඩීසල් වලින් මේ බලශක්තිය නිපදවන අයට. ඒකේ තමයි මේකේ එකම පරමාර්ථය වෙන්නේ කියන එක මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ. මොකද මේ මේ කාරණය ගැන අභ්‍යන්තරය හොඳින් දන්න කෙනෙක් වශයෙන්. ඒතර මම මෙතනින් පෙන්නලා දෙන්නට ඕනේ. මට ලැබුණා මේ ජාතික විගණන වාර්තාවක්. මේ ජාතික විගණන වාර්තාවේ මේ සම්බන්ධව පැහැදිලි විවරණයක් කරලා තියෙනවා. සභාපතිතුමනි, මේ විවරණය මට ඉඩ දෙන්න විනාඩි 2-3ක් වැඩි. 2009 අංක 20 දන්න ශ්‍රී ලංකා විදුලි බලපණදේ 43 වෙනි වගන්ති අනුව සියලු මිලදී ගැනීම පරංකාරී මිල කැඳුම් මගින් සිදු කළ යුතු බැවින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බලපත්‍ර දාබින්දෙන් පෙර පරිදි මිලදී ගත නොහැක. මෙම නීතිමය තත්ත්වය තිබීදීද සුනිත්‍ය බලශක්ති අධිකාරිය එම පනත ප්‍රකාරව බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව සිදු කර තිබිණි. ඒත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2013 අංක 31 දරන ලංකා විදුලි බල සංශෝධන පනත අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බලපත්‍ර ලාභින් සමග ගිවිසුම් වලට එළඹීම 2014 ජනවාරි 1 දින සිට එකවරම හිටවා තිබිණි.
එය මන්තුමා විනා අවසාන විනාඩිය
කරපු ක්‍රියාකලාපයට මේගොල්ලෝ ඇතුල් වුණා, ප්‍රවේශ වුණා. ඒ අනුව 2003 අංක 31 දරන ලංකා විදුලි බල සංශෝධන පනතේ 4 වගන්ති 34-4 වගන්ති අනුව නව උත්පාදන පිරියනයන් සැකසීම පිරියතයන් සැකසීම දීර්ඝ කිරීම සඳහා තරංකාරී මිල ගණන් යටතේ අවම පිරිවැය මත මිල කැඳවුම් මගින් බලශක්ති මිලදී ගැනීම සඳහා නියමිය පදනම් කරගෙන පෙර පැවති සම්මුත අය ක්‍රමය, ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ටැරිෆ් ක්‍රමය යටතේ ගිවිසුම් වලට එළඹීම අත්හිටවා තිබිණි. 2007 අංක 35 දරන සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පනත ප්‍රකාරව මෙම මිලදී ගැනීම විසුව උජ්ජලිකාංශයේ ආයෝජකයන් දිරිමත් කිරීම අරමුණු කර අමාත්‍ය මණ්ඩලය අනුමත කර සම්මත අය ක්‍රමයකට සිදු කර තිබිණි. උනජනනීය බලශක්ති සංවර්ධනයේදී මේ ගැඩුකාරීත්වයේ කඩිනමේ විසඳීමේ කටයුතු කිරීම මේ වැදගත් වූ නමුත් එසේ කටයුතු කර විදුලි බල මණ්ඩලයේ එසේ කටයුතු කර නොමැති බව නිරීක්ෂණය වී
ගර්මන්තුමා කාලය අවසන්
ඥාන දෙකක් දෙන්න සමන්තුමා මේ අනුව අපිට පැහැදිලිව පේනවා එදා සුනිච්ච බලශක්ති අධිකාරිය කරගෙන ආපු මේ බලපත්‍ර නිකුත් කිරීමේ වගකීම විදුලි බල මණ්ඩලය ගත්තට පස්සේ විශාල වශයෙන් මේ අසාර්ථකුණ බව. ඒ වගේම මම මතක් කරන්න ඕනේ 144ක් ඉල්ලුම්පත්‍ර 144ක් ඒ 2003 මේ තත්ත්වය වෙනස් වෙනකොට අනුමත වෙලා තිබුණා. නමුත් මේ දක්වා මේ 144න් මේ තරඟකාරී මිල ක්‍රමයේ යටතේ අනුමත වෙලා තියෙන 6ක් පමණයි. අනිත් සියලුම දේවල් අනිත් 138ම තාමත් නිදැල්ල තියෙනවා. මෙන්න මේ කරුණු අපි සලකලා බලන්නට ඕනේ. මේ තත්ත්වයේ තීරුම් අරගෙන අපි මේ අවස්ථාවේදී ඡන්දය පාවිච්චි කරන්න ඕන කියන කාරණේ කිවීම මම
බොහොම ස්තුතියි. මීළඟට නිරෝෂන් පෙරරාමන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දින විවාදයට අවස්ථාවක් ලබා දීම ගැන. අද අපි ඊටාම රටක් හැටියට දරුණු ආර්ථික තත්ත්වයක්, ඒ වගේම අපේ රටේ ණය ගෙවා ගන්න බැරි අවස්ථාවක සිටින මොහොතක තමයි අද අපි විවාද කරන්නේ. විදුලි බල මණ්ඩලය මං හිතන්නේ මේ වෙනකොට අපේ රටේ ජනතාවට බරක් වෙලා තියෙනවා. ඒ විදුලි බල මණ්ඩලය මගේ මතය අනුව නම් පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන්න ඕනේ කියලා තමයි මං හිතන්නේ. මේ රටේ මං හිතන්නේ ඉතිහාසයේ පුරාම තිබුණේ විදුලි බල ඒකාධිකාරිය. ඒ විදුලි බල ඒකාධිකාරිය තුලින් අපේ රටේ ජනතාවට, අපේ රටේ කර්මාන්තකරුවන්ට, ඒ වගේම අපේ රටේ ආර්ථිකයට සාධාරණයක් ඉෂ්ට වුණයි කියලා මම හිතන්නේ. ඒ සාධාරණයක් ඉෂ්ට වුණා නම් අපි මං හිතන්නේ ආර්ථික වශයෙන් මීට වඩා ඊටාම දුර ගමනක් අපිට රටක් හැටියට යන්න තිබුණා. නමුත් අපි දැක්කා විටින් විට මං හිතන්නේ දේශපාලඥයොත් අභිභව පංගුවක් නිලධාරීන් කටයුතු කරලා මේ රටේ ජනතාවට සාධාරණ මිලට විදුලිය ලබා දෙන එක වළක්වලා තියෙනවා. අපි දැක්ක පංගුවක් මේ රටේ නායකයෝ වෘත්තීය සමිතිවලට බය වෙලා මේ රටේ ඒ විදුලි බල පද්ධතියට අවශ්‍ය ආයෝජන සහ තරඟකාරීත්වය ගේන්න අපෝසත් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි මේ රටේ දැන් තියෙන තත්ත්වය සලකලා බලලා මේ විදුලි බල මණ්ඩලය සහ විදුලි බල පද්ධතිය සහ අපේ රටේ ඉදිරි අවුරුදු 10ට 20ට අවශ්‍ය ආයෝජන කොහොමද ගේන්නේ කියලා අපි හිතන්න ඕන මොහොතක් මේ. අපි දන්නවා මේ අවස්ථාවේ සඳහා අපිට පෞද්ගලික අංශය, ඒ වගේම විදේශ ආයෝජකයෝ අපිට මේ සඳහා ගෙන්න ගන්න ඕනේ. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. ඒකට අපේ රටේ ජනතාවට අසාධාරණයක් වෙන්නේ නැතුව මේ රටේ ආර්ථිකය ජාත්‍යන්තර වශයෙන් තරගකාරී තත්වයකට යන්න පුළුවන් විදියට මේ විදුලි පද්ධතිය නිර්මාණය කරලා විදුලි පද්ධතියත් ජාත්‍යන්තර වශයෙන් ඒ ප්‍රමිතියකට අපිට සකසන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ පනත ඒ සඳහා ගෙනෙච්චත් අපිට කිසිසේත්ම එකග වෙන්න බෑ මේ තරගකාරීත්වය නැති කරලා මේ කොටස කරන්න පුළුවන් කියලා. අපිට විවිධ රටවල් ඉන්දියාව වෙන්න පුළුවන්, අපිට මේ වෙලාවේ උදව් කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ දේ බලාගෙන අපි මේක හැම දෙයකටම ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ව්‍යුත්ත කරොත් මං හිතන්නේ අපේ රටේ ජනතාවගේ විදුලි බිල මං හිතන්නේ 3 ගුණයකින් නැත්නම් 4 ගුණයකින් වැඩි වෙන ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ තුලින් අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න පුළුවන්. අපේ රටට එන්න තියෙන විදේශ ආයෝජකයෝ, ඒ වගේම මේ රටේ දේශීය ආයෝජකයෝ ඒගොල්ලන් මැලි වෙන්න පුළුවන් අපේ රටේ ආර්ථික ඒ ක්‍රියාදාමයට සම්බන්ධ වෙන. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී රජයෙන් ඕනෑයි කමින් අපි ඉල්ලනවා මේ විපක්ෂය ගේනවා සංශෝධනයක් මෙගවට් 10ට අඩු ඒවලට ඕනේ නැහැ ටෙන්ඩර්. නමුත් මෙගවට් 10ට වැඩි විශාල පරිමාණයේ මේ විදුලි බලාගාරවලට මේ ටෙන්ඩර් ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මොකද අපි රටක් හැටියට අපි කවදාහරි මේ රට OEM Open Electricity Market එකකට අපි යන්න ඕනේ. අපේ ජනතාවට තියෙන්න ඕනේ අවස්ථාවක් එයාට ඕන විදියට තරඟකාරීව සමාගම් දෙක තුනකින් මේ රටේ විදුලි බලය ලබා ගන්න. එහෙම තමයි ලංකාවේ අපි දැක්ක ටෙලිකොම් ආයතනයේ තිබුණා. ඉස්සර අමාත්‍යතුමුන්ගෙන් ලියුමක් ගෙනියන්න ඕනේ ටෙලිෆෝන් එකක් ගන්න. ඒක එක කාලෙකදී මේ රට ඒක විවුර්ත කරලා ඒකට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා දීලා ඒ වගේම පෞද්ගලික අනිකුත් ඒ කම්පනිස් ඇවිල්ලා ඒ ටෙලිකොම් ක්ෂේත්‍රය ඕපන් කරපු හින්දා තමයි අද වෙනකොට මේ රටේ ජනගහනයට වඩා මේ රටේ ටෙලිෆෝන් තියෙනවා. මේ රටේ ඒ කමියුනිකේෂන් පද්ධතිය දියුණු වුණ හින්දා අපේ රටේ ජනතාවට විශාල පිම්මක් යම් දුරකට ලබා ගැනීමට පුළුවන් වුණා. ඉතින් ඒ හින්දා අපි විදුලි බල මණ්ඩලය, ඒ වගේම තෙල් සංස්ථාව, මේ වගේම අපි දැක්කා අපේ අලි සබ්රි මැතිතුමා එතුමා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කතා කරා. අනිවාර්යෙන් මේක මම හිතන්නේ ඒක පෞද්ගලීකරණය කරන්න ඕනේ. නමුත් ඔබතුමාට මම මතක් කරනවා ඔබතුමාගේම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි එදා එමිරේට්ස් ගුවන් සමාගම එක දවසකින් එතුමාට මම හිතන්නේ සීට් එකක් දුන්නේ කියලා ඒ එමිරේට්ස් සමාගමටම එළියට දැම්. ඊට පස්සේ කවුද ආයෝජකයා ආවේ? මම දැක්කා පසුගිය ආණ්ඩුව කාලේ අපි ගිහිල්ලා එමිරේට්ස් සමාගමට කතා කරා, කටාර් ගුවන් සේවයට කතා කරා. කවුරුත් ආවේ නැහැ. මොකද ඒගොල්ලන් බයයි. ඒගොල්ලන් ආයෝජනය කරලා එක දේශපාලන තීන්දුවකින් එක පාරම ඒගොල්ලන් එළියට දැම්මම මොකද්ද ඒගොල්ලන්ට තියෙන තත්ත්වය? ඉතින් ඒ හින්දා ඒ පිළිබඳවත් අපි දේශපාලන තීන්දුව ගන්නකොට අපේ රටේ
ගෞරවන්තුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඒ අපේ රටේ ඒ ආයෝජන විනාශ වෙන අන්දමට අපි තීන්දුව తీරන ගන්න එපයි කියලා මේ අවස්ථාවේ මතක් කරනවා. මම අවසාන වශයෙන් මං හිතන්නේ හැම කෙනාම මෙතන කතා කරේ කොහොමද අපි විදුලි බලාගාර හදන්නේ කියලා. මං හිතන්නේ හුඟක් දෙනෙක්ට ඕන උනේ මේ රටේ විදුලි බලාගාර හදලා මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් මම යෝජනා කරනවා මේ රටේ විදුලි ඉල්ලුම අඩු කරලා අපි හදන්න තියෙන බලාගාරයක් දෙකක් අපි නවත්තගෙන අපි විශාල ලෙස අපි ඒ දායකත්වයක් දෙමු කියලා. ප්‍රථමයෙන්ම මගේ යෝජනාව තමයි අපේ රටේ තියෙන වීදි ලාම්පු. අපේ රටේ වීදි ලාම්පු ගැන විගණනයක් කරන්න. මං හිතන්නේ අනුමැතිය නැති විශාල වීදි ලාම්පු ප්‍රමාණයක් මේ වෙනකොට අපේ රටේ තියෙනවා. පංගුවක් වෙලාවට අත්‍යවශ්‍ය නම් ඒවලට අනුමැතිය දීලා ඒ වගේම වීදි ලාම්පු පිළිබඳව ප්‍රමිතියක් මම දන්නවා. දැන් ප්‍රාදේශ සභාවේ සභාපතිවරු ඕන ඕන විදියට පංගුවක් වෙලාවට කොමිස් මුදලක් බලාපොරොත්තු වෙයි. ප්‍රමිතියක් නැති වීදි ලාම්පු අද විශාල වශයෙන් අද හයි කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි විගණනයක් කරලා මේ වීදි ලාම්පු වලින් විශාල ප්‍රමාණයක් අද අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ගන්නකො මේ පාර්ලිමේන්තු. දැන් මේ පාර්ලිමේන්තුවට අපි කියමු සෝල පද්ධතියක් ගැන අපි බලන්න කියමු. අපි දන්නවා අර පරණ විදියට සෝල පද්ධතියක් නෙමෙයි, දැන් ටයිල් එක්ක අලුතෙන් සෝල ටෙක්නොලොජි එක දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපි අලුතෙන් හිතලා ඒ වගේම රාජ්‍ය ආයතන තියෙන ගොඩනැගිලි අපිට කන්වර්ට් කරන්න පුළුවන් නම් වෙනම සෝල සිස්ටම්ස් වලට. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ තියෙන මේ බල්පව මම හිතන්නේ අපිට අලුත් ටෙක්නොලොජි තියෙනවා, LED ටෙක්නොලොජි. ඒ වගේම අපේ මේ පාර්ලිමේන්තුවේ තියෙන AC සිස්ටම් එක, එයාර් කන්ඩිෂන් සිස්ටම් එක මං හිතන්නේ අවුරුදු ගාණක් පරණයි, දශක ගාණක් පරදයි. ඉතින් ඕක ගැන පොඩ්ඩක් බලලා ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ තියෙන එයාර් කන්ඩිෂන් සිස්ටම් එකේ අලුත් එකක් දැම්මොත් එහෙම අපිට කොච්චර මේකෙන් ඉතිරි කරගන්න පුළුවන්ද
කියලා.
ඒ වගේ මට මිනිත්තුවක් දෙන්න, ඒ වගේ යෝජනාවකුත් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මං කියනවා අපේ රටේ මං හිතන්නේ හුඟක්ම විදුලි බල ඇමැතිතුමා කිව්වා වැඩි ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන ගෙවල් වලට සෝල වලට යන්න කියලා. නමුත් මම කියන්නේ අනිත් එක, අඩු ඒකක පාවිච්චි කරන ගෙවල් වලට සෝලයකට යන්න. මොකද අඩු ඒකක පාවිච්චි කරන ගෙවල් වලට බිල දෙන්න යනකොටත් ඒකත් පාඩුයි රජයට. මොකද රුපියල් 60ක් නැත්තම් 100ක් බිලක් වෙන ගෙදරකට බිල දෙන්න අරින පුද්ගලයාට ඊට වඩා වැටුපත් දෙනවා. ඉතින් ඒ හින්දා ලෝ කොස්ට් සෝල සිස්ටම් එකක් අඳුන්ලා දීලා ඒ වගේම මේ පිළිබඳව වෙන රටවල් එක්ක සාකච්ඡා කරලා අපේ අඩු ඒකක තියෙන ගෙවල් වලටත් ඒ සෝල පද්ධති හදන්ඩට ඒ අවශ්‍යතාවය ඒ දෙන්න කියලා කියමින් ඔබතුමාට ස්තුති වෙනවා මගේ කාලයක්
බොහොම ස්තුති. බ්‍රාහ්මේශ්වර මන්තුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක්
තියෙනවා. නන්ද්‍රි සභකි තලෙම දඟුන් ගෞරව වෘපිනර වර්ගලේ මින්සප්ති වලි ශක්ති අමචිනුඩේය ඉන්දේ ද විවාදයේ நாட்டினுடைய பொருளாதார வளர்ச்சி நிச்சயமாக மின்சாரம் தேவை. இன்று நேற்று அமைச்சர் அவர்கள் இந்த பிறரணி சமைக்கின்ற பொழுது இன்று காலையிலே நாட்டிலே மின்சாரம் தடை பெற்றது. இவ்வாறான சூழ்நிலைகள் இந்த நாட்டில் மாற வேண்டும். ஒவ்வொரு அரசாங்கமும் வருகின்ற பொழுது ஒவ்வொரு திட்டங்களை உருவாக்குகின்ற பொழுது அதற்கு நன்மையாக இருந்தாலும் தீயமாக பல எதிர்ப்புகள் வருகின்றது. இன்றும் இந்த திட்டத்தை அமைச்சர் அவர்கள் சமைக்கின்ற பொழுது எதிர்க்கட்சியிலே பல குற்றங்கள் சாட்டினார்கள். இந்த திட்டம் நாட்டிற்கு உகந்ததல்ல, இதை மாற்ற வேண்டும் என்று. அவ்வாறு அல்லாமல் நாட்டினுடைய பொருளாதாரத்தை பற்றி நாங்கள் சற்று சிந்தித்து பார்க்க வேண்டும். இன்று நாடு பொருளாதாரத்திலே மிகவும் வீழ்ச்சி அடைந்த ஒரு நாடாக இன்று இருக்கின்றது. இந்த சூழ்நிலையிலே நாடு மின்சார சபை பாரிய ஒரு நட்டத்தை ஏற்படுத்தியிருக்கின்ற நேரத்திலே அதை புதுப்பித்து ஒரு சிறந்த திட்டத்தை உருவாக்குவதற்கு நாங்கள் எல்லோரும் ஒன்றிணைந்து செயல்பட வேண்டும். சிலர் இந்தியா நிறுவனத்துக்கு வழங்குவதாக கூறினார்கள். உண்மையிலே யாரும் மறந்துவிடக்கூடாது, இன்று நாடு இவ்வாறான பொருளாதார பிரச்சனை இருக்கின்ற பொழுது இந்தியா அரசாங்கம்தான் இன்று இந்த நாட்டுக்கு பாரிய வகை உதவியை செய்து வருகின்றது. அதை யாரும் மறந்துவிட முடியாது. இந்தியா இல்லாவிட்டால் இதைவிட ஒரு பொருளாதார பிரச்சனைகளுக்கு நாங்கள் முகம் கொடுக்க வேண்டிய ஒரு சூழ்நிலைக்கு வந்திருப்போம். எல்லா வகையிலும் உதவி செய்கின்றது இந்திய அரசாங்கம். இன்று உங்களுக்கு தெரியும் நாட்டினுடைய இந்த மின்சாரம், அதே போன்று பல பகுதிகளிலே எந்த அளவுக்கு தான் டீசல் பெட்ரோல் இறக்குமதி செய்தாலும் இன்னும் மக்கள் போலிங்கில் இருக்கக்கூடிய ஒரு சூழ்நிலையில் தான் மாறப்பட்டிருக்கின்றது. அதை விட மோசமான ஒரு சூழ்நிலை மலையகத்திலே. மலையகத்திலே உங்களுக்கு தெரியும் மண்ணெண்ணெய்கள் தான் கௌரவ அமைச்சர் அவர்களுக்கு முழுகணங்கள் எடுத்துக் கூறியிருந்தோம். கூடுதலாக இன்று மண்ணெண்ணெய்க்கு தான் மண்ணெண்ணெய் மலையகத்திலே பாவிக்கின்றார்கள். இன்று அங்க இருக்கின்ற எல்லா எரிபொருப்பு நிலையங்களிலே மக்கள் 2-3 தினங்களாக அங்க போலிங்கில் இருக்கின்ற ஒரு சூழ்நிலையை நாங்கள் காணக்கூடியதாக இருக்குது. நாங்கள் அமைச்சரிடம் கூறினோம், கூடிய விரைவிலே அதற்கு ஒரு நல்ல ஒரு தீர்மானத்தை எடுத்து தாருங்கள் என்று. அதே போன்று மலையக மக்கள் கூடுதலாக இன்று மண்ணெண்ணெயை பாவிக்கின்றார்கள். அவர்களுக்கு ஒரு நிவாரண அடிப்படையிலே அவர்களுக்கு உதவி செய்ய வேண்டும் என்று அமைச்சர் அவர்களை கூறுவோம். அதற்கு அமைச்சர் ஒரு சாதகமான பதிலை கூறியிருக்கின்றார். அவருக்கு நன்றி கூறுவதோடு நாட்டினுடைய இந்த காலகட்டத்துக்கு அமைந்தவாறு நல்ல திட்டங்களுக்கு எதிர்ப்பு தெரிவிக்காமல் இந்த நல்ல திட்டங்கள் வருகின்ற பொழுது ஆளுங்கட்சி எதிர்க்கட்சி பாராமல் அதற்கு நாங்கள் ஆதரவு அளிக்க வேண்டும். அப்போதுதான் நாடு வளர்ச்சி அடையும் என்று தெரியும். நாட்டினுடைய பொருளாதாரம் இவ்வாறான ஒரு சூழ்நிலை இருக்கின்றது எல்லோருக்குமே தெரியும். அதை விடுத்து அரசியல் ரீதிக்காக நாங்கள் ஒவ்வொருத்தரும் ஒவ்வொரு கருத்துக்களை கூறுகின்ற பொழுது நாட்டிற்கு எந்த ஒரு முதலீட்டாளர்களும் வருவதற்கு தயங்குவார்கள். யாரும் மறந்துவிடக்கூடாது, இந்திய அரசாங்கம் இல்லாவிட்டால், இந்தியா நாட்டு மக்கள் இல்லாவிட்டால் நாங்கள் பெரிய ஒரு பாரிய பொருளாதார பிரச்சனைக்கு இதைவிட முகம் கொடுக்கக்கூடிய ஒரு சூழ்நிலை ஏற்படும். மலையக மக்களை பொறுத்தவரை உங்களுக்கு தெரியும் பிரதமர் அவர்கள் பல கருத்துக்களை கூறியிருந்தார்கள். எதிர்காலத்திலே உணவு பஞ்சம் ஏற்படும் என்று நாங்கள் பலமுறை கூறியிருந்தோம். பெருந்தோட்ட கம்பெனிகளில் இருக்கின்ற காணிகளை மலையக மக்களுக்கு அந்த பயிர் செய்வதற்கு நீங்கள் வழங்குங்கள் என்று பலமுறை கூறியிருந்தோம். நேற்றும் நாங்கள் கௌரவ அமைச்சர் ரமேஷ் பத்ரன் அவரிடம் எடுத்துக் கூறியிருந்தோம். பெருந்தோட்ட பகுதியில் இருக்கின்ற காணிகளை தரிசு நிலங்களை பெருந்தோட்ட மக்களுக்கு வழங்குங்கள், அதனூடாக எங்களுக்கு இருக்கின்ற விவசாயங்களை செய்வதற்கு ஒரு சந்தர்ப்பம் ஏற்படும் என்று இன்றுதான் அந்த ஒரு சிலருக்கு அது புரிந்திருக்கின்றது. அன்றே அது வழங்கியிருந்தால் இன்று எங்களது மக்கள் இந்த சூழ்நிலையிலிருந்து வெளியே வருவதற்கு ஒரு சிறந்த ஒரு திட்டத்தை அவர்கள் உருவாக்கியிருப்பார்கள். இன்றாவது புரிந்து கொண்டு அந்த காணிகளை மக்களுக்கு பகிர்ந்தளிக்கின்ற பொழுது அங்கிருக்கின்ற அதில் விவசாயம் செய்து மேலதிக வருமானங்களையும் ஈட்டிக் கொள்வதோடு ஏனைய மக்களுக்கு உதவி செய்வதற்கு ஒரு சந்தர்ப்பம் ஏற்படும் என கூறி இந்த வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். மீதி நேரத்தை நிமால் லன்சா அவர்களுக்கு 2 நிமிடம் வழங்குமாறு
கேட்டுக்கொள்கின்றேன்.
ගරු මුලස්න ඔබ වන සභාපතිවරනි, විනාඩි දෙකක් රාමේශ්වර මන්තුමාගේ දෙකත් එක අතක් තියෙනවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම පිළිබඳව. මයිතන්නේ අද මයිතන්නේ මේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඉදිරිපත් කරන වැදගත්ම පනතක් විදිහටයි මම මේ පනත දකින්නේ. විශේෂයෙන් ඒ නිසා මේ පනත ඉදිරිපත් කරන අපේ විදුලල ඇමතිතුමාට මම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. අවුරුදු ගණනාවක් මේ රටේ ඇමතිවරු අවුරුදු ගණනාවක් මේ රටේ ආණ්ඩු උත්සාහ කළා මේ විදුලි මාෆියාකට විරුද්ධව මේ ඩීසල් මාෆියාකට විරුද්ධව කටයුතු කරන්න. ඒ නිසා ඒක බය නැතුව රටේ මිලියන 22ක් ජනතාවගේ වගකීම තමන්ගේ කරමත අරගෙන මේ මාෆියාකට මුණ දෙන්න මේ ත්‍රස්තවාදී වගේ වැඩ කරන යම් කණ්ඩායමකට විරුද්ධව මුණ දෙන්න අද පනත ගෙනල්ලා මේ රටේ මිලියන 22කට අඩු මුදලට විදුලිය ලබා දීම සඳහා මේ ගෙන්නන පනත් සංශෝධනයේ සඳහා ගැනීම පිළිබඳව කාංචන විජේසේකර ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ රටේ මිලියන 22ක් ජනතාව වෙනුවෙන්, මොකද ඒක අපි ලෝභ නැතුව කියන්න ඕනේ. අපි විවිධ ආණ්ඩු උත්සාහ කළා මේ විදුලි මාෆියාට විරුද්ධව වැඩ කරන්න. මොකද අපි ඉතාමත් පැහැදිලිව තමුන්වහන්සේලා කල්පනා කරලා බලන්න, මේ ඉතාමත් පොඩි විදුලි මාෆියාකාරයෝ ටිකයි ඩීසල් මාෆියාකාරයෝ ටිකටයි සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමහර අය කිව්වා මේක කරන්න ඕනේ කියලා. හැබැයි විශාල පිරිසක් මේකට විරුද්ධව කතා කළා. මොකද කෙනාපු තර්කය තමයි තරංකාරීත්වයේ මේක කරන්න කියන එක. ඉතින් අපි නිකමට ඉතලා බලන්න පහුගිය අවුරුදු 50කට ඉතිහාසය තුළ මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න මේ ප්‍රධාන නිලධාරී ටික සහ ඒ ආණ්ඩු සියලුම දෙනා තරංකාරීත්වයට ගෙනාවා. මොකද වෙලා තියෙන්නේ? එන්න විදුලිය නිෂ්පාදනය කරන මිල ඉහළ ගිහිල්ලා. කවුද මේ වලට කියවන්නේ? මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු කොහොමද මේ මිනිස්සු ගන්න ආල්බැසෝ ටිකෙන්? එහෙම නැත්නම් මේ මිනිස්සු ගන්න වෙනත් පාරිභෝගික බාණ්ඩකින් ටැක්ස් ගාලා බදු ගාලා මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න සමහරක් ඉතාමත් සුළු පිරිසක් එච්ච විදුලි මාෆියාකාරයන්ට පරිණඩි ගවණ්ඩයි, එහෙම නැත්නම් ඩීසල් ගේන ඩීසල් මාෆියාකාරයන්ට ඒ ලාභය ලබා ගන්නයි අපේ අත්හැරලා තිනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ අද ගෙනාපු මේ පනත මේ රටට ඉතාමත් අත්‍යවශ්‍ය පනතක්, මේ රටේ ජනතාව ඉල්ලපු පනතක්, මේ රටේ අහිංසක මිනිස්සු කෝටි ප්‍රකෝටි ගාණක් අවුරුදු ගණනක් පිච්චෙනා මේ ඩීසල් වලට නිසා. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව කියනවා විපක්ෂයට, මේ තරංකාරීත්වයට අපි ගෙනාව අවුරුදු ගණනාවක් රටට සෙතක් වෙලා නැහැ. යුනිට් එක ගන්න අද වෙද්දි රුපියල් 200ක් වියදම් වෙනවා. හැබැයි ඒක 22 ගන්න එක වැරදිද? විදුලි බල මණ්ඩලයේ නිලධාරින්ට පුළුවන් Taman මේ ආයෝජකයෙක් කාපුවම අපි එයාට ගෙවන ගාණ තීන්දුව කරන්න. ඒක මේ ඇමතිවරු තීන්දුව කරන්නේ. එනිසා ඉතාමත් පැහැදිලිව බොරුවට බිල්ල මවන්න එපා. විපක්ෂයට ඉතාමත් පැහැදිලිව කියනවා මේක රටට ඕන පනතක්, මේක ජනතාවට ඕන පනතක්, මේක රටේ මුදල් ඉතුරු කරන පනතක්, ජනතාවගේ මුදල් ඉතුරු කරන පනතක් මේක. එනිසා මේකට බොරු සංශෝධන දාලා මේකට විරුද්ධ වෙන්න එපා කියන එක ආදරෙන් විපක්ෂයෙන් ඉල්ලනවා. එනිසා තමයි මේ රටට මේ වගේ කාලයක් ගිහිලා තියෙන්නේ. මොකද අද අපි ඉතාමත් පැහැදිලිව අපි දකිනවා ඒක. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට විපක්ෂය මතු කරනවා මොකද්ද? ඉන්දියාවේ අදානි සමාගමට දෙනවලු මේක. අදානි සමාගම දුන්නම අදානි සමාගම විශාල ලාභයක් ගන්නවලු. ඇයි යකෝ අදානි සමාගමේ ලාභය හදන්නේ? මේ රටේ මිනිසුන්ට පාඩුව ගණන් හදපන්කෝ අවුරුදු ගණන් තිස්සේ. මේ රටේ මිනිසුන්ට දිනපතා විනාඩියට තප්පරයට කෝටි ප්‍රකෝටි ගණන් පුච්චනවා. ඒක ගැන ගණන් හදපල්ලකෝ. ඇයි මේ අද කවුරු හරි ආයෝජකෙක් මේ රටට ආපුවම අපි මල් මාල දාලා පිළිගන්න ඕනේ? පිළි නොගත් ඉඳ තමා රටට මේ විදේශ විනිමය නැති ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අපි දුක් විඳින්නේ මිලියන 22ක් අද මේ බැටගන්නේ. ඒ නිසා මේ රටේ ඉන්න සියලුම විපක්ෂයේ නියෝජනය කරන සහ සියලුම මහජන නියෝජ්‍යයන්ගෙන් සහ මේ රටේ වෘත්තීය සමිතිවලින් මම ඉල්ලා සිටිනවා, මේ රටට රුපියල් 200ක් වේදන් එන එකට රුපියල් 22කින් නිෂ්පාදනය කරපුවාම මොකද්ද තියෙන වරද? 22කට ගණන් අදලා ඒ ආයෝජනය කරන කම්පැනි ලොකු ලාභයක් ගන්නවලු. යකෝ 200ට 200ක් නිෂ්පාදන වියදමයක්දි කීයක් පාඩුද? කීයක් පාඩුද? මේක ගණන් හදපල්ලකෝ. මේක ගණන් හදපල්ලකෝ. මේක ගණන් හදලා රටට පෙන්නන්න. මේ රටේ මිනිස්සුන්ට කොච්චර පාඩුවක් කරනවද කියලා. ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ ආයෝජකෙද්දි ආයෝජකයන්ට අවස්ථාව දෙන්න. මේ අදානි ගැන කතා කරන්නේ කවුද? වඩකරත්තයක්වත් නොකරපුම්, ආපකඩයක්වත් නොකරපුම් ආර්ථිකය ගැන කතා කරනවා, අදානි ගැන කතා කරනවා. ඒ නිසා මේක මතක තියාගන්න, රටට ආයෝජකෙ ඉන්න නම් අපි සියලු දෙනා ආයෝජකෙ පිළිගන්න ඕනේ.
මෙතෙක් කල් තිබ්බ වැරදි ක්‍රියාමාර්ග නිසා තමයි මේ රටට ආයෝජකයෙන් නැතුව ඩුබායි රටට යන්නේ, සිංගප්පූරුවට යන්නේ, මැලේසියාවට යන්නේ, ඔස්ට්‍රේලියාවට යන්නේ. අපිට විදේශ විනිමය එන්න ඕනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට විදේශ විනිමය ගලා එනවට වඩා ගලා යනවා. මේ සත්‍ය තේරුම් ගන්න මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් ඩොලර් එකක් යනවට වඩා ඩොලර් දෙකක් මේ රටට එන්න ඕනේ. මේ සත්‍ය පිළිගන්න ආයෝජන එනවා. අනිත් පැත්තෙන් රුපියල් 200ක් යන වියදම 22කට අඩු වෙනවා. අනිත් පැත්තෙන් තෙල් ගේන්න යන විදේශ විනිමය ඉතුරු වෙනවා. කාටද හොඳ? කාටද මේක හොඳ? මේ රටේ අහිංසක ජනතාවට. ඒ නිසා මම කියනවා බිල්ල මවලා බොරු බේකල් ඇද බාලා මේ පනත අකුල ගන්න කටයුතු කරන්න ලෑස්ති කරන්න එපා. අද මේ පනතකරු ඇමතුමා ගෙනාවා. ඇමතුමාට අපි වැඳලා ස්තුති කරන්න ඕනේ. මේ රටේ මිලියන 21ක් ජනතාව වෙනුවෙන්
මන්ත්‍රීවරයා විනාඩියක් කාලයක් තියෙනවා.
ඇමතුමා ඉතිහාසගත වෙනවා කියන එක මම ඉතාමත් පැහැදිලිව කියමින් තව තවත් මේ රටේ ආයෝජනය කරන්න ආයෝජකයන්ට අවස්ථාව ලබා දෙන්න කියන එක ඉල්ලමින් ඉන්දියානු රජයට, ඉන්දියාවේ අදානි සමාගමට මාගේ ස්තුතිය රට වෙනුවෙන් පින්නමින් මන්නේ සිල් දෙනාට ජය වේවා.
මීළඟට තව රාජා අරසන් මන්තුමා, you have 6 minutes.
தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர்களே, இன்று மின்சக்தி மற்றும் பலுசக்தி அமைச்சு சம்பந்தமாக இந்த உயரிய சபையிலே பேசப்பட்டு கொண்டிருக்கின்றது. இந்த நாட்டில் தற்பொழுது பொருளாதார ரீதியான பின்னடைவுக்கு இந்த காரணிகளும் ஒரு தாக்கத்தை செலுத்தியிருக்கின்றது. அந்த அடிப்படையில் இந்த நாட்டிலே இன்று மக்கள் வாழ முடியாது, பொருளாதார சுமையை தாங்க முடியாது, தத்தளிக்கிற ஒரு நிலைமை இருக்கின்றது. இதற்கு காரணம் எமது நாட்டின் ஒரு சீரான பொருளாதார கொள்கை இல்லை என்பதனையே எடுத்துக்காட்டுகிறது. இருந்தும் இங்கு பேசிய பல அமைச்சர்கள் விவசாயத்துறை முன்னேறியிருக்கின்றது, ஏனைய துறைகள் முன்னேறியிருப்பதாக பல கருத்துக்களை முன்வைத்தார்கள். உண்மையிலே இந்த விவசாயத்துறை முன்னேற்றுவதற்கு இந்த அரசாங்கம் எவ்வகையான நடவடிக்கைகளை எடுத்திருக்கிறது என்பதனை நான் கேள்வியாக கேட்கின்றேன். இந்த நாட்டை சீரழிப்பதற்கான நடவடிக்கைகளைத்தான் நீங்கள் முன்னெடுத்தீர்களே தவிர விவசாயத்தை மேம்படுத்துவதற்கான எந்த நடவடிக்கையும் இல்லை. விவசாயிகள் இன்று தங்களுடைய விவசாயத்தை எவ்வாறு அறுவடை செய்யலாம், இதற்கு எவ்வாறு உரத்தை பெற்றுக்கொள்ளலாம் என்ற சிந்தனையோடு தான் இருக்கிறார்கள். ஆனால் இன்று விவசாயத்தை மேம்படுத்துவதற்கு உதவி செய்வதாக கூறுகிறார்கள். ஒரு வேடிக்கையான ஒரு விடயம். இருந்தும் இன்றைய இந்த சந்தர்ப்பத்திலே நான் இந்த எரிசக்தி மின்சக்தியை சம்பந்தமாக பேசுவதை தவிர்த்து இதைவிட மோசமான ஒரு மாவியா அம்பாறை மாவட்டத்திலே, அதிலேயும் கல்முனை வடக்கு பிரதேசத்தை மையமாக வைத்து மிக மோசமான சூழலை இந்த நாடு சந்தித்துக் கொண்டிருக்கிற இந்த காலகட்டத்திலே வடக்கு பிரதேச செயலகத்தின் எல்லைகளை மாற்றியமைத்து மிக மோசமான ஒரு நிர்வாக மோசடி கல்முனை தெற்கு பிரதேச செயலக நிர்வாகிகளினாலும் நில அளவை திரைக்கணத்தினாலும் சில அரசியல்வாதிகளினாலும் முஸ்லிம் போரம் என்று சொல்லப்படுகிற அமைப்பினாலும் இரு சமூகங்களையும் குழப்புகிற ஒரு நோக்கத்தை அந்த பிரதேசத்திலே முன்னெடுத்திருக்கிறார்கள். குறிப்பாக கல்முனை வடக்கு பிரதேச செயலகம் என்பது ஒரு நீண்டகாலமாக இயங்கி வருகின்ற ஒரு பிரதேசமாகும். அங்கே 29 கிராம சேவையாளர் பிரிவுகள் இருக்கின்றன. இந்த 29 கிராம சேவையாளர் பிரிவுகளும் பழம் பெரும் கிராமங்களை உள்ளடக்கிய பிரதேசங்களாகும். அவ்வாறு இருக்கின்ற அந்த எல்லைகளை இருக்கின்ற தெற்கு பிரதேச செயலகத்தோடு நில அளவை செய்து இந்த வடக்கு பிரதேசத்தின் கிராம சேவையாளரின் பிரிவுகளை மாற்றி அமைத்திருக்கிறார்கள். இவ்வாறான ஒரு மோசடி இந்த வடக்கு பிரதேசத்திலே தொடர்ச்சியாக பல வருடங்களாக நடந்து கொண்டிருக்கின்றது. இங்கே இருக்கின்ற நிர்வாக ரீதியாக இருக்கின்ற உத்தியோகர்களுக்கு தெரியாமல், அதாவது வடக்கு பிரதேசத்தில் இருக்கின்ற பிரதேச செயலாளரையோ அல்லது கிராம சேவையாளருக்கு தெரியாமலே இந்த எல்லை நிர்ணயம் செய்யப்பட்டிருக்கிறது. உண்மையிலே இது ஒரு பாரிய மோசடியாகும். பழம் பெரும் கிராமங்களாக இருக்கின்ற சேனக்குடியிருப்பு 1A, சேனக்குடியிருப்பு 1B, நற்பட்டி முனை 1, நற்பட்டி முனை 2, பாண்டிருப்பு 1, பாண்டிருப்பு 1A, பாண்டிருப்பு 1C, கல்முனை 3, பெரியனாமனை 2 போன்ற கிராமங்களின் எல்லைகளை மாற்றி அமைக்கப்பட்டிருக்கிறது. இப்பொழுது அது கல்முனை தெற்கு பிரதேசத்தோடு இணைந்ததான ஒரு செயற்பாடை வரைபடத்திலே நில அளவை திணைக்களம் காட்டியிருக்கின்றது. இது மிகவும் ஒரு மோசமான செயற்பாடாகும். அது மாத்திரமல்ல, பழம் பெரும் பெரும் கிராமமான பாண்டிருப்பின் அடையாள பெயர்களில் ஒன்றான செட்டியார் வீதி அல்மினன் வீதியாக மாற்றப்பட்டுள்ளது. அதேபோல் நீண்டகாலமாக தரவை பிள்ளையார் கோவில் வீதி, அதேபோன்று தரவை பிள்ளையார் கோவில் கடற்கரை பள்ளிவாசல் வீதியாகவும், கல்முனை 1C தமிழ் மக்களும் சிங்கள மக்களும் வாழ்ந்த பிரதேசத்தை இப்பொழுது இஸ்லாமாபாத்தாகவும் சட்டவிரோதமாக மாற்றி அமைத்திருக்கிறார்கள். இது தொடர்ச்சியாக கல்முனையிலேயே நடைபெற்று வருகின்ற ஒரு விடயமாக இருக்கின்றது. கௌரவ தலைமை தாங்கும் தலைவர்களே, நான் இங்கு கேட்பது, இந்த நாட்டிலே ஒரு சீரான நடைமுறை இருக்கின்றது. அமைச்சர் இருப்பார், அதே போன்று அமைச்சரின் செயலாளர் இருப்பார்கள். இவ்வாறுதான் இந்த நிர்வாக நடைமுறை இருக்கும். ஆனால் ஏன் இந்த கல்முனைக்கு மாத்திரம், கல்முனை வடக்கு பிரதேசத்துக்கு மாத்திரம் இவ்வாறான ஒரு நடைமுறை மோசடி நடைபெற்றுக் கொண்டிருக்கிறது? உண்மையிலே இந்த உயரிய சபையினூடாக நீங்கள் அதற்கு தீர்வினை பெற்றுத்தர வேண்டும். இந்நிலையிலே கல்முனை காணி பதிவகத்தில் கல்முனை வடக்கு பிரதேச காணி பதிவேட்டினை இரத்து செய்து பதிவாளர் நாயகத்தினால் ஒரு கட்டளை பிறப்பிக்கப்பட்டிருக்கிறது. எனவே இந்த கட்டளை என்பது 10 வருடங்களுக்கு மேலாக இயங்கி வந்த அந்த காணி நிர்வாக நடைமுறையினை ரத்து செய்து கல்முனை வடக்கு பிரதேசத்தின் செயற்பாடுகளை முடக்கும் நோக்கத்தோடும் பல முன்னெடுப்புகள் முன்னெடுக்கப்பட்டுக் கொண்டிருக்கின்றன. இப்பொழுது கல்முனை வடக்கு பிரதேச செயலகம் 29 கிராம சேவையாளர் பிரிவாகவும் தெற்கும் 29 கிராம
சேவையாளர்
இந்த நிர்வாக நடைமுறை நடந்து கொண்டிருக்கிறது. இவ்வாறான நடைமுறைகளை இல்லாமல் செய்வதற்கான ஒரு முன்முனைப்பும் அங்கு மேற்கொள்ளப்பட்டு வருகின்றது. கௌரவ தலைமை தாங்கும் தலைவர் அவர்களே, இவ்வாறான விடயங்களில் அங்குள்ள பொதுமக்களும் அரசியல்வாதிகளும் ஒரு நிமிடம் தாருங்கள், தலையிடுகின்ற பொழுதோ அங்குள்ள அரசியல்வாதிகளை கூட திட்டமிட்டு துன்புறுத்துகிற ஒரு நிலைமை இருக்கின்றது. குறிப்பாக தமிழ் தேசிய கூட்டமைப்பிலே கௌரவ உறுப்பினராக இருக்கின்ற சாமுவேல் சந்திரசேகரம் என்று சொல்லப்படுகிற ராஜன் அவர்கள் பல தடவைகள் இனம் தெரியாதவர்களாலும்
மனுஷனானி
முலாசுனாரோட மந்திரித்துமணி தானே மகே மித்ரேக் முலாசுனாரோட இன்ன விழாவே ஆண்டு பாக்ஷேட் அவில்லா பலவெனி கதாவ கரான சித்த வீமத் மங்கிதானே போம சத்துட்டு அப்பி தேசபாலன தீந்துவா கரகின ஆண்டு பாக்ஷேட் எகத்துனே சர்வபாக்ஷிக கட்டியம் எகத்துவேல நிர்பாக்ஷிக ஆண்டுவாக் கதீமி அவசதாவே மத அப்படி மெத்தன் ஆவே மேரட்டே அர்புதய பரபத்தல் அர்புதயாக பவட்ட பத்தல மேரட்டே மினிசுண்ட கண்ண பொண்ண நெத்தி தத்துவட்ட பத்துவன கோட்ட மேரட்டே ஆர்த்திகய வினாசவேல டொலர் பிலிபந்த பரபத்தல பிரஷ்னியாக நிர்மாணே வேல ஏத்தெக்கம மே பிரஷ்னே விசந்தான் சியலுதினா எக்கட்ட எக்கத்துவே தூக்கியன மத்தய மாச கரணாக திசை தரப்பு புத்கலே கிதியட அத்தன புட்டுவே இந்தகேன அப்ரேல் மாசே முல சத்திய வெனக்கோட்ட அப்படி கியூவா மார்த்து மாசே அப்படி சதான் கல மே பிரச்சனை விசந்தான் අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕනි කියලා. අපි පක්ෂය ඇතුලේ ඒ පිළිබඳව සංවාදයේ මතවාදයේ ඒ පිළිබඳව සටන අපි අරගෙන ගියා. අපේ පක්ෂයේ බහුතරයක් සියලු දෙනාට උමනාව තිබුණා. මේ රටේ මැරෙන මිනිස්සු වෙනුවෙන් මේ රටේ පෝලිං වල ගහගන්න මරාගන්න මිනිස්සු වෙනුවෙන් මේ රටේ කිරි නැතුව අඬන දරුවෝ වෙනුවෙන් බෙහෙත් නැතුව වේදනාවෙන් ජීවත් වෙන අපේ අම්මලා තාත්තලා වෙනුවෙන් අපි එකතු වෙලා යමක් කළ යුතුයි කියන කාරණාව පිළිබඳව. නමුත් අවසාන වශයෙන් ඒ තීන්දුව නොගත්තු නිසා අපේ හෘද සාක්ෂියට එකඟව මැරෙන මිනිස්සු දිහා බලාගෙන මිනිස්සු මැරුණාම මිනිස්සු වැටුණාම මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණාම රටේ කර්මාන්ත ශාලා ටික මේ රටෙන් ඉවත් වෙලා ගියයින් පස්සේ හොඳටම වැටුණාම ආණ්ඩු අරගෙන අවුරුදු 5ක් ආණ්ඩු කරන්න කියන මතවාදය අපිට ගැලපුණේ නැහැ. හොඳටම වැටුණයින් පස්සේ ආණ්ඩු අරගෙන අගමැතිකම් ජනාධිපතිකම් ගන්න සිහිනවමන එකට අපි විරුද්ධ වුණා. අපි විපක්ෂයේ සියලු නායකයන්ට කිව්වා මේ වෙලාවේ තමන්ගේ දේශපාලන අරමුණු පැත්තකට තියන්න සියලු දෙනා එකට එකතු වෙලා සියලු දෙනා එකට ඒකරාශී වෙලා මිනිස්සු ගැන හිතලා තීන්දුව ගන්න. අපි දේශපාලනයට ආවේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න නම් අපි දේශපාලනයට ආවේ මිනිස්සුන්ගේ යහපත උදෙසා නම් අපේ පෞද්ගලික දේශපාලන අභිපතාර්ථ පැත්තකින් තියලා අපි මිනිස්සු අමාරු වැටිච්ච වෙලාවේ ඒ මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන ඒ වෙනුවෙන් අපි වැඩ කටයුතු කරන්න ඕනි. ඒ නිසායි අපි මේ තීන්දුව අරගෙන මෙතනට ඇවිල්ලා මේ රටේ බරපතල ප්‍රශ්නේ වෙච්ච ඩොලර් අර්බුදය මේක නිර්මාණය කළේ කවුද? මේ කාවිසි නිර්මාණය කරන ලද්දක්ද? ඔව්, ඒ පිළිබඳව හොයන්න තියෙනවා. ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලන විසඳුමක් ඒ සඳහා අවශ්‍යයි. හැබැයි ඒ සියල්ලට කලින් මේ මිනිස්සුගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මමත් එක පැත්තකින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඇමතිවරයෙක් විදියට සංචාරක ක්ෂේත්‍රයේ බාර අරගෙන රටට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගේන්නත් විදේශ රැකියා ක්ෂේත්‍රය කම්කරු ක්ෂේත්‍රය සමගින් බාර අරගෙන මේ රටේ ණය නොවි හිඟා නොකා ඩොලර් ටික ලංකාවට ගේන්න පුළුවන් මාර්ගය විදියටත් මේ මාර්ගය තෝරගෙන මේ හයිය දෙන්නාවේ මේ මිනිස්සුන්ට. සමහරු දැන් ආර්ථික අර්බුදයත් එක්කම ගත්තු ඇතැම් අමනෝග්‍ය තීන්දුව නිසා මේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනකොට ලෝක ආහාර අර්බුදයට සමගාමීව අද සමහරු කියනවා වගා කරන්න, හැබැයි වවන්න ඉස්සෙල්ල වට්ටන්න කියලා, වවන්න ඉස්සෙල්ල පෙරලන්න කියලා, වවන්න ඉස්සෙල්ල පෙරලන්න කියනවා. මොකද්ද මේ කියන්නේ? වවාගෙන කාලා මිනිස්සු ජීවත් වෙන්න ඉස්සෙල්ල පෙරලලා ඉන්න, පෙරලමු, යවන්න ඕන යවමු. හැබැයි මිනිස්සුගේ ජීවිතය ආරක්ෂා කිරීම වටිනවා. හැබැයි මෙහෙම කියන අයට සිද්ධ වෙන්නේ හෙට අනිද්දාට තමන්ගේ ළඟම ඉන්න සහෝදරයා, තමන්ගේ දරුවා වලපල්ලට දාලා ඒකට පස්පිඩල්ල තමයි පෙරලන්න වෙන්නේ. ඔය බලාගෙන ඉන්න අයට මේ වෙලාවේ තමන්ගේ ළඟම ඉන්න කෙනා වලපල්ලට දාලා පස්පිඩල්ල පෙරලන්න හිතන්නේ නැතුව මේ වෙලාවේ වවන්න, එකතු වෙලා මේක බේරගන්න, මේ මිනිස්සුන්ව ගොඩනගන්න අපි එකතු වෙන්න ඕන වෙලාවක්. දැන් මේ වෙලාවේ අද විදුලි මාෆියාව, අද විදුලිය නැතුව බොහෝ දෙනෙක් අඳුරේ ඉන්න එකට අපි අඳුරට සාප කර කර ඉන්නවා. හැබැයි අඳුරට සාප කර කර ඉඳිද්දි මේකට හේතු වෙච්ච දේශපාලනික තීන්දුව තියෙනවා, ඩොලර් නැතිවීම තියෙනවා, තෙල් නැතිවීම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සියල්ලටම වඩා සමකය ආශ්‍රිත රටක් විදියට මෙච්චර කාලයක් අපිට බැරි වුණා මේ රටේ විදුලි පද්ධතියට පුනර්ජනනීය විදුලිය හරියාකාරව එකතු කරන්න. මේකේ හැමන හුලන්තිකෙන් මේක එකතු කරගන්න පුළුවන් විදුලි ජනනයෙන් මේ රටේ විදුලි අවශ්‍යතාවය නිර්මාණය කරන්න පුළුවන්. හැම වහලකටම විදුලිය සම්බන්ධ කර දෙන්න පුළුවන්, ප්‍රධාන ව්‍යාපෘති කරන්න පුළුවන්. හැබැයි විදුලි බල මණ්ඩලයේ තියෙන මාෆියාවත් එක්ක මේ කටයුතු සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මේක මොන ආණ්ඩු වලටත් එකයි, මොන දේශපාලඥයටත් එකයි, කාටවත් මේවා ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. හැබැයි 74 වසරක් චෝදනා කරද්දී මේ පරිපාලකයෝ, මේ රාජ්‍ය නිලධාරීන් මේ ආණ්ඩුව කරන්න දුන්නද, මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න දුන්නද නැද්ද කියන කාරණාව අපි හැමෝගෙම හෘද සාක්ෂියට එකඟව කතා කරන්න ඕන. දේශපාලඥයෝ ඉන්නව හොරකම් කරපු, දේශපාලඥයෝ ඉන්නව යැවිය යුතු, ඒක වෙනම කතාවක්. හැබැයි මේ රටේ මෙතනට රට ගෙන එන්නට නොදෙච්ච මේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය ඕන විදියට අපි හැමදෙනාම කටයුතු කරනව නම්
වෘත්තීය සමිති විදියට කෑ ගහනකොට ඒ වෘත්තීය සමිති වලට සද්දට බය අපි අකුල ගන්නව නම් දේශපාලන තීන්දුව මිනිස්සු වෙනුවෙන් ගන්න තීන්දුව අකුල ගන්නව නම් එතන දේශපාලන කොන්ද නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ මේ අමාරු අවස්ථාවේ අපි මේ දේශපාලන තීන්දුව ගත්තේ අපේ දේශපාලනේ පැත්තකට තියලා දේශපාලන අනාගතේ පැත්තකට තියලා අපි ස්වාධීන වෙලා මෙතෙන්ට ආවේ අපේ දේශපාලන අනාගතේ පිළිබඳව අපිට තිබුණා ගැලරිය ඉල්ලන විදියට කතා කරලා ගැලරිය ඉල්ලන විදියට උත්තර දීලා වෘත්තීය සමිති කියන විදියට එහෙයි කියලා ඒ වලට ඕන විදියට චූන් එක දීලා එතෙන්ට වෙලා වැඩ කරන්න නැහැ අද අපි අවිල්ල තියෙන්නේ මැරෙන මිනිස්සු වෙනුවෙන් දුප්පත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා මොකද තුෂාරේන්ද්‍ර මන්ත්‍රීතුමා ඔහොම ඉන්න පොඩ්ඩක් ඉන්න කතා කරලා ඉවර වෙනකන් එතකොට ඔබතුමා අද දැන් අපි
ගරෝ ඇමතුමා මට මයික් එක දෙයලා දැන් මේ සුලං මගින් උත්පාදනය වෙන විදුලිය හා සම්බන්ධව දැන් මූදේ සුලං ගොඩදියට හැමනවා බාදියට හැමනවා ඔබතුමාට පහුගිය කාලේ මේ පැත්තට හැමුවා දැන් මේ පැත්තට හැමනවා දැන් අර ගොඩදිය බාදිය වගේ
මනුෂ්‍යවන්තමා
මම තුෂාර ඉන්ද්‍රනිල් මගේ සහෝදර මන්ත්‍රීතුමාට උත්තර දෙන්න යන්නේ නැහැ. බොරදියද අර වඩදියද බාදියද මම හොඳට කරිජ්ජ පාගලාපු කෙනෙක්. මම මේකේ දන්නවා වඩදිය ගලන
ඔබතුමාට විනාඩියක කාලයක් තියෙන්නේ.
ඒ නිසා මං වැඩි උත්තර දෙන්න එපා. මං අවශ්‍ය නැහැ. උත්තර දෙන්න උත්තර දුන්නොත් ඒක නිසා මං කටවහ ගන්නවා. මං ආස නැහැ වචනයක්වත් කියන්න. එච්චරයි මං කියන්නේ. එතකොට දැන් අපි මේ රටේ මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙනකොට ඩොලර් ටික ගේන්න කියලා කියනකොට විදේශගත ශ්‍රමිකයින්ට සමහරු කියනවා මේ ඩොලර් එවන්න එපා මේක හොරකම් කරයි මේක මෙහෙම කරයි කියලා. අපි පැහැදිලිව කියනවා මහ බැංකු අධිපතිවරයා විදියට ඔහු මේ වෙලාවේ රටේ මූලික ප්‍රශ්නේ විසඳන්න ඕනි කරන මුදල් ප්‍රමාණය ලංකාවට එවන මුදල් ටික තමන්ගේ බැංකු හරහා නිසි ලෙස එවන්නේ නැතුව ඒ වලින් මේ උණ්ඩියල් හරහා වැඩ කරන කුඩුකාරයොන්ට උදව් කරන්න නොයෙක් නොයෙක් අයට උදව් කරන්නේ නැතුව මහ බැංකු අධිපතිවරයා යම් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වගේම එන මුදල් වලින් තෙල් ටික පාවිච්චි කරන් තෙල් ටික ගන්න, ගෑස් ටික ගන්න, බෙහෙත් ටික ගන්න, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගැනීම වෙනුවෙන් බෙන් කරනවා කියන කාරණාවත් ඒක වෙනුවෙන් වග කියන්න. මොකද මහ බැංකුවත් පිස්සු
කෙලපු මහ
බැංකුවක් තිබිච්ච රටක්. පිස්සු කෙලපු මහ බැංකුවක් තිබිච්ච රටක්. එහෙම රටක දැන් මේ වගවීම වගකීම අපි එකතු වෙලා කැබිනට් මණ්ඩලයේ විදියටත් මේකේ බලා ගන්නවා. ඒ එවන හැම ඩොලර් එකකටම පාවිච්චි කරන්නේ රටේ මිනිස්සුන්ගේ දුක නැති කරන්න, ප්‍රශ්න නැති කරන්න කියන එකත් අපි මේ වෙලාවේ වගකීමෙන් සඳහන්
කරනවා.
මේ
කාලය
විදුලි මාෆියාව නැති කරලා මේ රටේ සූර්ය බලශක්තියේ පුනර්ජනනීය බලශක්ති වලින් මේ රටේ අවශ්‍යතාවය ඉවර කරන්න තියෙද්දි ඒක ඉවර කරන්න නොදී කටයුතු කරන මාෆියාවලට යට වෙලා විපක්ෂය මෝඩ චූන් ගන්න තැනට යන්න එපා කියන එක කියමින් කාංචන විජේසේකර ඇමතිවරයා මගේ පුද්ගලිකව ගත්තාම කාංචන විජේසේකර ඇමතිවරයා මගේ පුද්ගලිකව බරපතල අපි දෙන්න අතර බරපතල අරෝවක් තිබිච්ච පුද්ගලෙක්.
හැබැයි මන්තුමා කාලය අවසන් ඊළඟට දුමින්ද දිසානායක මන්තුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක්
තියෙනවා. තීන්දුව ගත්තා ඒ විදිහට අපි අපේ ප්‍රණාමය පුද කරනවා කියමින් මන්නේ
දුමින්ද දිසානායක මන්තුමා